අද මුල්ම පාඩම බුද්ධ ධර්මයේ විෂයට අදාළව ගෙන ඉන්නේ ලුම්බිනි රාජකීය විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය මයිලපිටියේ පීදස්සී ස්වාමින් වහන්සේ.
තෙරුවන් සරණින් ඔබ සියලු දෙනාට සියලු යහපත උදා වේවායි ආශිර්වාද කරමින් අද දවසේදීත් අපි ඒකරාශී වීමට බලාපොරොත්තු වන්නේ මැදරට ගුරුගෙදර වැඩසටහන යටතේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට අපේක්ෂා පෙරදැරිව සිටින දයේදුවා දරුවන්ගේ බුද්ධ ධර්ම විෂය දැනුම වර්ධනය කිරීම වෙනුවෙන් මාර්ගය කියා දීමට. ඉතින් අද දවසේදී දුවේ පුතේ අපි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන්නේ ඉක්ුත් දවසේ අපි සාකච්ඡාව නිමාවටපත් කළ තැනින් ඉක්ුත් දවසේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනේ දියුණුවේ හා පිරිහීමේ දොරටු පිළිබඳව පාඩමට. එහි තවත් කොටසක් හා සම්බන්ධ කරන්නටයි අද දවසේදී අපි මේ ආකාරයට බලාපොරොත්තු වන්නේ. ඉක්ුත් දවසේදී අපි ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාව පිළිබඳව පූර්ණ වශයෙන් සාකච්ඡා කරන්නට යෙදුනා. අද මේ සාකච්ඡාව තුළදී තවත් සූත්‍ර දේශනාවන් දෙකක් පිළිබඳව කරුණු සාකච්ඡා කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ අතර අද දවසේදී අපේ මාතෘකාවට පූර්විකා සම්පාදනය කරගන්නටයි මේ බලාපොරොත්තු වන්නේ. ඉක්ුත් දවසේ මතකාවර්ජනයක් කරගත හොත් ව්‍යග්ගපජ්ජ සූත්‍ර දේශනාවේ අන්තර්ගත දීඝජානු කෝලිය පුත්‍රයාට දේශනා කළ මෙලව ජීවිතයේ දියුණුවට ඉවහල්වන කරුණු හතරක් පිළිබඳව අපි සාකච්ඡා කරන්නට යෙදුනා. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍තතා සහ සමජීවිකතා කියන මේ කාරණා හතර පිළිබඳවයි ඉක්ුත් දවසේදී අපි සාකච්ඡාවට භාජනය කරන්නට යෙදුනේ. මේ කාරණා හතර පිළිබඳව පූර්ණ වශයෙන් අපි සාකච්ඡා කරන නිසා ස්වල්ප මාත්‍ර වශයෙන් අපි සාකච්ඡා කරගත හොත් උත්තාන සම්පදාව කෙනෙකුගේ දියුණුව වෙනුවෙන් උත්සාහය තිබිය යුතුයි. ආරක්ක සම්පදා උත්සාහයෙන් උපයා ගන්නා ලද දේවල් ආරක්ෂා කරගත යුතුයි. පිරිහීමට හේතු වෙන කාරණා බොහෝ ප්‍රමාණයක් ඒ ඇතුළේ අපි සාකච්ඡාවට ලක් කරා. කල්යාණ මිත්‍තතා හොඳ යහළුවෙක් තමන්ගේ ජීවිතයට සම්මුඛ කරගත යුතුයි. සමජීවිකතා අයවැය තුලනය කරගනිමින් පවත්වා ගත යුතුයි කියන කාරණාව දීර්ඝ වශයෙන් ඉක්ුත් දවසේදී අපි විනාඩි 30කට ආසන්න කාලයක් වැය කරමින් සාකච්ඡාවට භාජනය කරා. අද මෙතැන් සිට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ අපි දියුණුවට පරිහානියට හේතු වෙන කාරණාවන් ඇතුළත් තවත් සූත්‍ර දේශනා දෙකක් පිළිබඳව කරුණු අධ්‍යයනයට. ඒ හරහා පළමුව අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ අටතිසක් මංගල කාරණාවන් අන්තර්ග්‍රහණය ව ඇති මහා මංගල සූත්‍ර දේශනාවත්, ඒ වගේම පුද්ගල පරිහානියට හේතු වෙන කරුණු කාරණාවන් ඇතුළත් පරාභව සූත්‍ර දේශනාවත් කියන මේ සූත්‍ර දේශනා දෙක පිළිබඳවයි අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පළමුව එහා සාපේක්ෂව කරුණු කාරණාවන් අධ්‍යයනය කිරීමේදී අපේ සාකච්ඡාවේ මූල අර්ධය පළවෙනි කොටස වෙන් කරන්නට බලාපොරොත්තු වන්නේ මහා මංගල සූත්‍ර දේශනාව පිළිබඳව. මහා මංගල සූත්‍ර දේශනාව අපි පුංචි පන්තිවලදී සාකච්ඡා කර තිබෙන ආකාරයට මෙහි අපූරු නිදාන කතාවක් සඳහන් වෙනවා. ඉතින් ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් ඔබේ පෙළ පොතේ අන්තර්ග්‍රහණය වෙලා නැහැ. ලෝකවාසීන්ට තිබ්බ ප්‍රශ්නාර්ථයක් පිළිබඳව විවරණය කරපු අපූරු අවස්ථාවක් තමයි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙලා තියෙන්නේ. බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුං ආකංක මානාසොත්තානං බ්‍රෝහි මංගල මුත්තමං. ආරාධනා කරපු ආකාරයට මේ ආරාධනාව සිද්ධ කරන්නේ දෙවියන්. ලෝකයේ මිනිසුන් අතර දෙවියන් අතර මංගල කරුණු මොනවාදැයි ප්‍රශ්නාර්ථයක් පැනනගනු වග අපි මෙහි නිදාන කතාවේදී අහලා තියෙනවා. ඒ අනුව මේ නිදාන කතාවේදී සඳහන් වෙනවා ලෝකයේ මිනිස්සු මංගල සුභවාදී කරුණු මොනවද කියන දේවල් හොයන්න පටන් ගත්තා. මිනිස්සු වර්ග වුණා. දිට්ට මංගල, සුත මංගල, මුත මංගල මේ ආදී වශයෙන් කණ්ඩායම් තුනකට බෙදිලා වෙන්නුනා කියන කාරණාව අපි සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා. එතකොට මේ සූත්‍රයේ නිදාන කතාව විමර්ශනය කරලා බලනකොට දිට්ට මංගල දකින දේවල් මංගලයි සුභයි, සුත මංගල ඇහෙන දේවල් සුභයි, මුත මංගල දැනෙන ස්පර්ශ වෙන දේවල් සුභාදී වශයෙන් කරුණු කාරණාවන් පිළිබඳව සමාජයේ ව්‍යවහාරයක් පැවතුනායි කියන කාරණාව තමයි මේ හරහා අපිට දැන කියා ගන්නට ඉඩ අවකාශය උදා වෙන්නේ. කෙසේ හෝ වේවා මේ අන්තර්ගතය පිළිබඳව සලකා බැලීමේදී කරුණු කාරණාවන් පිළිබඳව අපිට බොහොම පැහැදිලිව පෙනෙන කාරණාවක් තමයි මේ මිනිසයන් අතර පැවතිච්ච අර්බුදය දෙවියන් අතරට යනවා. දෙවියන්ගේ දෙවියන් වෙච්ච සක්‍ර දෙවියෝ මෙහා සම්බන්ධව උත්තරයක් සොයා ගැනීමට නොහැකි වෙච්ච තැන ලෞතර බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසා සිටින හැටියට දෙවියන්ට මතක් කරනවා. ඉතින් ඒ අනුව දෙවියෝ බුදුරජාණන් වහන්සේ සම්මුඛයට ජේතවනාරාමයට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසා සිටිය වග තමයි අපිට කරුණු කාරණාවන් මේ සූත්‍ර දේශනාවේ නිදාන කතාවේදී දැන කියා ගන්නට ලැබෙන්නේ. ඒ අනුව තමයි අර මුලින් සඳහන් කරපු ගාථා පාඨය මම ඔබට සිහිපත් කරේ. බොහෝ දෙවි මිනිසුන් මංගලානි අචින්තයුම් මංගල කාරණාවන් පිළිබඳව මෙනෙහි කරමින් පසු වෙනවා. ඉතින් ඒ නිසා ඒ සියලු දෙනාට ප්‍රයෝජන පිණිස මංගල කාරණාවන් දේශනා කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් ලැබෙන්නේ. ඒ අනුව බුදුරජාණන් වහන්සේ මංගල කාරණාවන් 8 38ක් පිළිබඳව මේ සූත්‍ර දේශනාවේදී සිහිපත් කරන්නට යෙදෙනවා. ඉතින් ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන දුවා දරුවන් හැටියට දැයි දුවා දරුවන්ගේ ප්‍රඥාව අවදි කරවන්නට විභාග ජයග්‍රහණයේ ජීවිතයට උදා කරගන්නට අපිට විභාග ප්‍රශ්නවලදී මේ මංගල සූත්‍රයේ දේශනා කළේ කා හටද කුමන අරමුණකින්ද මේ වගේ පුංචි ප්‍රශ්න පැන නගින්නට පුළුවන්. ඒ වගේම මංගල සූත්‍ර දේශනාවේ අන්තර්ගත කරුණු කාරණාවන් කොහොමද සාර්ථක ශිෂ්‍ය ජීවිතයක් ගත කරන්න ඉවහල් වෙන්නේ, ඒ වගේම කොහොමද සාර්ථක සමාජ ජීවිතයක් ගත කරන්නට ඉවහල් වෙන්නේ කියන වග අපිට කරුණු කාරණාවන් වශයෙන් අධ්‍යයනය කරන්නට සිදු වේවි. ඉතින් ද්වේපතේ අපි මේ පිළිබඳව කරුණු කාරණාවන් අධ්‍යයනය කිරීමේදී පූර්ණ වශයෙන් මේ කාරණා 38 සාකච්ඡා කරන්නට අපේ මේ කාලය කිසිසේත් ප්‍රමාණවත් නොවන වග ඔබට අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ. ඉතින් ඒ නිසා ප්‍රශ්නයක් හැටියට විමසා බැලුවොත් එහෙම අපි පුංචි අංශ කීපයක් පිළිබඳව මේ සූත්‍ර දේශනාවේ අන්තර්ග්‍රහණය පිළිබඳව කරුණු කාරණාවන් විමර්ශනය කරලා බලමු. සාමාන්‍ය සරල මට්ටමින් අපි සලකා බලමු දුවේ පුතේ, මහා මංගල සූත්‍රය සාර්ථක ශිෂ්‍ය ජීවිතයක් ගත කිරීම සඳහා ඉවහල් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව. මහා මංගල සූත්‍රයේ පළවෙනි මංගල කාරණා ගොනුව විවරණය කිරීමේදී ඔබට බොහොම හුරුපුරුදු ගාථා පාඨයක් තියෙනවනේ. ඒ පිළිබඳව අපි විමසා බැලුවහොත් අසේවනාච බාලානං පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං. මේක තමයි මහා මංගල සූත්‍රයේ මංගල කාරණා අන්තර්ග්‍රහණය වේ ඇති පළවෙනි ගාථා පාඨය. මංගල කරුණු තුනක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙනවා. අපි ප්‍රශ්නයක් හැටියට සලකා බැලුවොත් එහෙම ඔබට ප්‍රශ්නයකදී යා යුතු මඟ පිළිබඳව මා අමුතුවෙන් කරුණු කාරණාවන් පැහැදිලි කරන්නට අවශ්‍ය කරන්නේ නැහැ. ලස්සන පුංචි ප්‍රවේශයක් සම්පාදනය කරගන්න. ඒක තම තමන්ගේ නැනපමණින් සිද්ධ කරාට කිසි ගැටලුවක් නැහැ. සාමාන්‍ය දලාදහසක් ඔබට විමර්ශනය කරවුවොත් එහෙම අපි ආයවතාවක් ප්‍රශ්නේ සිහිපත් කරගන්නවා. ප්‍රශ්නේ දිහා බලනවා. සාර්ථක ශිෂ්‍ය ජීවිතයක් උදෙසා මහා මංගල සූත්‍රය ඉවහල් කරගත හැකි ආකාරය. එතකොට සරල ප්‍රවේශයක් ගත්තොත් එහෙම පුංචි කාරණා කීපයක් මා සාමාන්‍යයෙන් ඔබේ ਵਿਚාරය ආරම්භ කළ යුතු ආකෘතිය පිළිබඳව දලාදහසක් ඔබට ඉදිරිපත් කරන්නම් මේ ආකාරයට. ලෞතර බුදුරජාණන් වහන්සේ දේවරම් විහෙරේ වැඩවසන සමයේහි දෙවියන්ගේ හා මිනිසයන්ගේ පැවති ප්‍රශ්නයකට පිළිතුරක් වශයෙන් දේශනා කරන ලද අපූර්ව සූත්‍ර දේශනාවක් ලෙස මහා මංගල සූත්‍රයේ සැලකිය හැකිය. බොහෝ දෙවි මිනිසුන් මංගල කරුණු මොනවාදැයි විමර්ශනය කරමින් කණ්ඩායම් වශයෙන් ඒකරාශීව මංගල කාරණා ගවේෂණයෙහි නිරත වූ අතර ඒට නිශ්චිත පිළිතුරක් නොලද තැන දෙවියන් විසින් බුදුරජාණන් වහන්සේට ඇරයුම් කරන ලද පසුව මෙම සූත්‍ර දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ දෙවියන්ගේ සහ මනුෂ්‍යයන්ගේ හිතසුව පිණිස මංගල කරුණු 38ක් ඇතුළත් වන ආකාරයට දේශනා කරන ලද්දකි. මෙහි ඇතුළත් කරුණු කාරණාවන් මෙලව ජීවිතයේ සාර්ථක කර ගැනීමට මෙන්ම පරලොව ජීවිතයේ සාර්ථක කර ගැනීමටද ඉවහල් වේ. මෙහිලා අප විමසා බැලීමට උත්සාහ දරනුයේ සාර්ථක ශිෂ්‍ය ජීවිතයක් ගත කිරීම උදෙසා මහා මංගල සූත්‍රය කෙතරම් දුරට ඉවහල් වන්නේද යන්නයි. ඔය ආකාරයෙන් අපිට සරල ප්‍රවේශයක් පුංචි ඡේදයකට ගොනු කරන්නට පුළුවන්කමක් තියෙනවා. කවුරු හරි දරුවෙකුට පුළුවන්කමක් තියෙනවා නම් මේ සූත්‍ර දේශනාවේ පුංචි පුංචි ගාථා පාඨ ටිකක් ඔබට මතක තියෙන ආකාරයට සමහර වෙලාවට ඔබ දහම් පාසල් අධ්‍යාපනය ලබනවා නම් පාසල් අධ්‍යාපනයේ ඇතුලේ මේක හොඳ ආකාරව අධ්‍යයනය කරා නම් ඔබට දැන් මහා මංගල සූත්‍රයේ කටපාඩම්. එනිසා ඔබේ උත්තරේ හරි ලස්සන වෙනවා. බහූ දේවා මනුස්සාච මංගලානි අචින්තයුම් ආකංකමානා සොත්තානං බ්‍රෝහි මංගල මුත්තමං. ඔබේ දැනුම උත්තරපත්‍ර පරීක්ෂකවරයා නිසි ආකාරයෙන් ග්‍රහණය කරගන්නවා. මේ දරුවා මේ ප්‍රශ්නට උත්තර ලියන්නේ හොඳ ආකාරවම මේ සූත්‍ර දේශනාව පිළිබඳව දැන කියාගෙන. එනිසා ඔහුගේ මානසික මට්ටම ඇතුලේ දරුවා වෙනුවෙන් ප්‍රධානය කරන ලකුණු සංඛ්‍යාතය ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. එනිසා දුවේ පුතේ පුංචි පුංචි උපක්‍රම භාවිතා කරන්න තමයි තියෙන්නේ. සමහර වෙලාවට බුද්ධ ධර්මයේ විෂයත් එක්ක මේ වචන කියන එක නොගැලපෙනවාද විය හැකි. කෙසේ හෝ වේවා ලාංකේය අධ්‍යාපන පද්ධතිය ඇතුලේ අපි මේ විදිහේ විභාග පාදක අධ්‍යාපන රටාවක නිරත වෙන නිසා හැම වෙලාවෙම විභාග අපේක්ෂකයා විසින් සිදු කළ යුතු කාරණාව බවට පත් වෙන්නේ උත්තරපත්‍ර පරීක්ෂකවරයාගේ චිත්ත සන්තානය තමන්ගේ ග්‍රහණයට උත්තරයක් හරහා නතු කරගන්න එක. ඒ කියන්නේ නොකිය කියනවා නම් ටිකක් උත්තරපත්‍ර පරීක්ෂකවරයාව තමන්ගේ ග්‍රහණයට මැනවින් අල්ලගන්න නම් අපි දන්නවා කියන එක නොදන්නවා වුණත් ඔහුට පෙන්වන්න සිද්ධ වෙනවා. එනිසා සමහර වෙලාවට දන්න කෙනෙකුට වඩා විභාගයේ උපක්‍රම හඳුනා ගන්නාලද කෙනෙක් ලකුණු සංඛ්‍යාතයේ ඉහළින් ලබා ගන්නවා කියන කාරණය ඉතින් උත්තරපත්‍ර පරීක්ෂාවේ නිරත වෙන පිරිසක් හැටියට ගුරුවරු වෙච්ච අපි හොඳ ආකාරවම දන්න කාරණාවක්. එනිසා පුංචි ප්‍රවේශයක් ඒ විදිහට කොට නගා ගන්න. සාර්ථක ශිෂ්‍ය ජීවිතයකට කොහොමද මහා මංගල සූත්‍රය උපකාර කරගන්නේ? හැමතැනම තියෙන්නේ ගන්න පුළුවන් උදාහරණ. සරල උදාහරණ කීපයක් අපි ගමු. අසේවනාච බාලානං, බාලයන් ඇසුරු නොකිරීම. පණ්ඩිතානංච සේවනා, පණ්ඩිතයන් ඇසුරු කිරීම. පූජාච පූජනීයානං, පිදිය යුත්තන් පිදීම. ඒතං මංගල මුත්තමං, බුදුරජාණන් වහන්සේ උතුම් මංගල කරුණ හැටියට දේශනා කරනවා. සාර්ථක ශිෂ්‍ය ජීවිතයකට අවශ්‍ය කරන සුවිශේෂී පදනම් සමූහයක් මේ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. ශිෂ්‍ය ජීවිතයේ අසාර්ථක වෙන්න බලපාන ප්‍රධානතම හේතු සාධකයක් තමයි බාලයන්ගේ ඇසුරට පත්වීම. සමාජය ඇතුළ ජීවත් වෙන බොහෝ පිරිසක් මේ වෙනකොට මත්ලෝලින් බවට පත් වෙලා ඉන්නේ. විවිධාකාරයේ දුරාචාරයන්ට යොමු වෙලා ඉන්නේ. අම්මා තාත්තා පුරුදු කරලාම නෙවෙයිනේ. අම්මා තාත්තා අපිට දුන්නේ ගොඩක් හොඳ දේවල්. අපේ ගුරුවරු අපිට දුන්නේ ගොඩක් හොඳ දේවල්. ඒ අය දුන්නේ අපිට හොඳම දේවල්. හැබැයි සමාජයේ ඇතුළේ මේ බොහෝ කණ්ඩායම් හා ගැටෙනකොට ඔවුන්ගේ අදහස් විමර්ශනය කරනකොට අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි බොහෝ දෙනෙක්ගේ ජීවිතේ වැරදිලා තියෙන්නේ අසේවනාච බාලානම්. බුදුහාමුදුරුවෝ එපා කියපු බාලයන්ගේ ඇසුර නිසා. කලින් දවසේ අපි කතා කර අර කල්යාණ මිත්‍රතාව පිළිබඳව. දියුණුවන්නෙකුට කල්යාණ මිත්‍ර සම්පත්තිය තියෙන්න ඕනි කියන කාරණාව. එතෙන්දී අපි මතක් කරගත්ත හරියට නරක යාළුවෙක් කියලා කියන්නේ කුණු වෙච්ච මස් කෑල්ලක් වගේ කියලා. ගෑවිච්ච තැන දුර්ගන්ධය හමනවා. එනිසා ශිෂ්‍ය ජීවිතයේ ඇතුළෙත් කිසියම් කෙනෙක් ඇසුරු නොකළ යුතු බාලයන් ඇසුරු කරනවා නම් ඒ හරහා අපේ ජීවිතයට පරිහානියක්ම තමයි ළඟා වෙන්නේ. ඔවුන් හරහා පිට සිද්ධ වෙන්නේ අවඩක්ම තමයි. බාලයාගේ ලක්ෂණ තුනක් පිළිබඳව බුදුහාමුදුරුවෝ දේශනා කරා. ඔහු හිතන්නේ වැරදි දේවල්. ඔහු කියන්නේ වැරදි දේවල්. ඔහු කරන්නේ වැරදි දේවල්. දුච්චින්චිත චිච්චීත හෝති. දුබ්භාසිත බාසි. දුක්ඛත කම්මකාරී. එනිසා බාලයාගේ ඇසුර කොයිතරම් අපේ ජීවිතයට බලපෑම් මෙල්ල කරනවාද කියන කාරණාව ඕනනම් අපිට ජාතක පොතේ තියෙන නිදර්ශනයකුත් කියා ගන්න පුළුවන්කමක් තියෙනවා. සත්‍ය කුඹ ජාතකය, ගිරාපෝතකයෝ දෙන්න වැටුනේ දෙපැත්තකට, තාපසාරාමයටත් හොරුන් අතරටත්. දෙන්නාගේ විපර්යාසය කොයි ආකාරද කියන එක අපේ ශිෂ්‍ය ප්‍රජාව හොඳ ආකාරවම දන්නවා. එනිසා ශිෂ්‍ය ප්‍රජාවේ ජීවිත ගමනටත් අසේවනාච බාලාණං, කිසිදු විටකත් මම බාලයන් ඇසුරු නොකරමි කියන දැඩි අදිෂ්ඨානයට එන්න පුළුවන්කමක් තියෙනවා නම් ඔබේ ජීවිතේට හොඳම දේවල් ලං කරගන්නට ඔබට ඉඩ අවකාශ උදා වේවි. ඒ යන ගමනට සාර්ථක අත්දැක සපයන තවත් මංගල කාරණාවක් තමයි පණ්ඩිතානංච සේවනා, පණ්ඩිතයන්ගේ ඇසුරු කිරීම. ඒ පිළිබඳවත් අපි අර කල්යාණ මිත්‍ර සම්පත්තිය පිළිබඳව සාකච්ඡාවේදීත් සාකච්ඡා කරා. ඒ වගේම කලින් කතා කරපු කතන්දර ටික අනිත් පැත්තට හරවලා ඕනනම් ඔබට ලියන්න පුළුවන්කමකුත් තියෙනවා. ඒ අතරතුරේදී පණ්ඩිතයාගේ ලක්ෂණය තමයි ඔහු හිතන්නේ හොඳ දේවල්. ඔහු කියන්නේ හොඳ දේවල්. ඒ වගේම ඔහු කරන්නේත් හොඳ දේවල්. එනිසා හොඳ දේවල් ජීවිතයට ග්‍රහණය කර ගැනීමේ ඉඩ අවකාශයක් පණ්ඩිතයන් ඇසුරු කිරීම හරහා අපේ දුවදරුවන්ට ජීවිතයට එකතු කරගන්න පුළුවන්කමක් තියෙනවා. එනිසා සාර්ථක ශිෂ්‍ය ජීවිතයකට පණ්ඩිතයන්ගේ ඇසුරත් ඉතාම වැදගත් කාරණාවක්. ඊළඟට තුන්වෙනි කාරණාවෙන් කියපු කාරණාව තමයි පූජාච පූජනීයාන, පිදිය යුත්තන් පිදීම. සමහර වෙලාවට අපිට පේන කාරණාවක් තමයි අපේ දරුවෝ දැනුමෙන් ඉහළට යනකොට සමහර වෙලාවට විභාග සමත්වීම මත ශිෂ්‍යත්වයේ සමත් වෙනවා, සාමාන්‍ය පෙළ සමත් වෙනවා, උසස් පෙළ සමත් වෙනවා, විශ්වවිද්‍යාලයට යනවා. එතන ඉහා පැත්තේ ඔවුන්ගේ අධ්‍යාපන ලෝකය බොහොම සාර්ථකව හදා ගන්නවා. හැබැයි ඔවුන්ට අමතක වෙලා යන කාරණාවක් තියෙනවා. මේ යන ගමන් මගට හයියක් වෙච්ච මිනිස්සු අපි අමතක කරන්න හොඳ නැහැ කියන කාරණාව. එනිසා පිදිය යුත්තන් පිදිය යුතුයි. අපේ දෙමව්පියෝ, අපේ ගුරුවරු, වැඩිහිටියෝ කවුද අපි පිදිය යුත්තන් බවට පත් වෙන්නේ නේද? එතකොට කාරණ ගොඩක් ධර්ම සාහිත්‍යය නම් තියෙනවා. ගුණවෘද්ධ, ඥානවෘද්ධ, තපෝවෘද්ධ, වයෝවෘද්ධ කියලා කියන්නේ අපි පිදිය යුතු කණ්ඩායම් අතර එක කණ්ඩායමක්. එනිසා අපේ වයසින් වැඩි සියලු දෙනාම පූජාවට ලක් කරනවා වගේම ගුණයන්ගෙන් වැඩි වෙච්ච අය, ඒ වගේම අපේ දෙමව්පියෝ ගුරුවරු පූජාවට ලක් කළ යුතු කියන කාරණාව මහා මංගල සූත්‍රයේදී ඉතා මැනවින් ප්‍රකට කරලා තියෙනවා. සාර්ථක ශිෂ්‍ය ජීවිතයකට හොඳ කාරණාවක්. මාතාපිතූ උපට්ඨාන, මව්පියන්ට උපස්ථාන කිරීම.